සමන්තා චක්කවාලේසු අත්ත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සංසාර කතරින් එතර වෙනු කැමැති ගුණබර කාරුණික පින්වත්නි, අදත් මේ හැම දිනාම ජයම්පති සේනානායක, නදීසානි සේනානායක, අනුකි සේනානායක ඒ පින්වතුන්ගේ දායකත්වයෙන් උතුම් සද්ධර්මය ශ්‍රවණය කරන්නට සූදානම් වන වෙලාව. ධර්මශ්‍රවණයට සුදුසුසේ දැන් බොහෝ දුරට මනස නිසලව නිහඬව ධර්මයේ අපේක්ෂාවෙන් පවතින මනසක්. අපි පසුගිය ඉරිදා මනස වඩාගෙන යන කෙනෙකුට හමු වෙන අරමුණු නිමිති පිළිබඳව කතා කරන්නට යෙදුණා. අද අපිට පටන් ගන්න තියෙන්නේ එතනින්. අපි සිහිපත් කළා සුබ නිමිති, පටිග නිමිති, කුසල නිමිති වශයෙන් ඒ නිමිති අරමුණු හඳුනා ගන්න පුළුවන් කියලා. හැබැයි පින්වතුනි, ලෝකේ සුබ නිමිති කියලා කොටසක්, අසුබ නිමිති කියලා කොටසක්, පටිග නිමිති කියලා කොටසක් ඇත්තේ. අපි සුබ නිමිති බවට හෝ පටිග නිමිති බවට හෝ කුසල නිමිති බවට හෝ පත් කරගන්නේ අපේම චින්තනයෙන්, අපේම මානසිකාරයෙන්. අපි ටිකක් කල්පනා කරලා බැලුවොත් වර එක අපට ආදරණීය සුන්දර වස්තුවක් වෙන ජීවිතේ ඉතාමත්ම ප්‍රියමනාප අරමුණ වෙච්ච සමහර අය අපට ඉතාමත්ම සුබ නිමිත්තක් වුණා. ඇහැට පමණක් නෙවෙයි, කනට, නාසයට, දිවට, කයටත් ඒ අරහා සුබ වුණා. ඒ පමණක් නෙවෙයි, සිහි වෙන හැම මොහොතකම ආදරයෙන් පිළිගන්න සුබ නිමිත්තක් වුණා. හැබැයි ඒක වෙන්ව ගිය වෙලාවේ, පිටුපාපු වෙලාවේ, වරදට ප්‍රමාද දෝෂයට නැඹුරු වෙච්ච වෙලාවේ ඒ සුබ නිමිත්ත පිළිබඳව අපේ තිබිච්ච ආකල්පය වෙනස් වුණා. අන්න එතකොටම අපට සුබ නිමිත්තක් වෙච්ච, රසඳුනක් වෙච්ච අරමුණම පටිග නිමිත්තක් බවට පත් වුණා. දැසට පේනකොටත් සිතට සිහි වෙනකොටත් කෝපය තරහව වෛරය පලිගැනීම මතු කරවන පටිග නිමිත්තක් බවට පත් වුණා. එකම අරමුණ එකම නිමිත්ත වාර දෙකකදී ආකාර දෙකකින් පැවතුණා. එනිසා ලෝකයේ තුල නිමිති බෙදාගන්නේ අපි අපේ සිතින්මයි. අපි යම් යම් දේ පිළිබඳව ඇති කරගන්න උපකල්පනයන් සංකල්පයන් මතයි යමක් සුභ හෝ පටිග හෝ බවට පත් වෙන්නේ. කුසල වශයෙන් ගත්තත් එහෙමමයි. එනිසා මෙන්න මේ නිමිත්තත් එක්ක යෙදෙනවා මානසිකාර්ය කියන වචනයක්. සුබ නිමිත්තට අයෝනිසෝ මානසිකාර්ය යෙදුනොත්, පටිග නිමිත්තට අයෝනිසෝ මානසිකාර්යත් එකතු වුනොත් ඔන්න විපත ගොඩ නැගෙන්නේ එතන. ඒ වගේ මේකේ අනිත් පැත්ත කුසල නිමිත්තට යෝනිසෝ මනසිකාරය එකතු වුණොත් නිවන දක්වා සියලු සැප උදා වෙන්නේ ඒ මතයි. එනිසා අපිට නිමිති ගැන කතා කරනකොට අමතක කරන්න බැරි වෙන් කරන්න බැරි අදහසක් වෙනවා මනසිකාරය. මේ භාවනාව කියලා කියන්නෙම නිවන් මඟ කියලා කියන්නෙම මේ මානසිකාර්යය කියන වචනයත් එක්ක යෙදෙන දෙයකට. මගේ ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ජානතු අහං භික්ඛවේ පස්සතු ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කයෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං ජානතෝ පස්සතෝ. දන්න කෙනා දකින කෙනා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම කරන්නේ යයි කියමි. ජානතෝ හම් භික්කවේ පස්සතෝ ආසවානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. නොදන්න කෙනා නොදකින කෙනා ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීමක් රහත් බවක් ලබන්නේ යයි නොකියමි. කිංචි භික්කවේ ජානතෝ කිං පස්සතෝ. කුමක් දැනගැනීමෙන් කුමක් දැකීමෙන් ආසවානං කයෝ හෝති ආශ්‍රව ක්ෂය වේද යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං. එතකොට පැහැදිලියි මෙතන යෝනිසෝ මනසිකාර්ය අයෝනිසෝ මනසිකාර්ය දන්න කෙනා දකින කෙනාමයි ආශ්‍රවක්ෂය කරන්නේ. ඒ දෙක දන්නේ නැති කෙනා කිසි කලකත් ආශ්‍රවක්ෂය කිරීමක් සසරෙන් මිදීමක් වෙන්නේ නැහැ කියලා අවධාරණය කොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා අපිට මේ සුබ නිමිත්ත ගැන නිමිති ගැන හොයන්න වෙන්නේ මෙන්න මේ මානසිකාර්ය කියන අදහසත් එක්කමයි. මානසිකාර්ය කියන වචනයට අර්ථ හුඟක් තියෙනවා. සිතනවා, මෙනෙහි කරනවා, කල්පනා කරනවා, චේතනා පහළ කරනවා ආදි වශයෙන් නොයෙක් වචන භාවිතා කරන්න පුළුවන්. හැබැයි ඒ හැම එකටම වඩා වඩාත්ම යෝග්‍ය සුදුසු වචනය මානසිකාරය. මේ මානසිකාරය කියන වචනේ දෙපැත්තටම අදාළ පොදු වචනයක්. මෙනෙහි කරනවා, සිහි කරනවා, කල්පනා කරනවා මේ කියන අදහස්. එතකොට මොනවද කල්පනා කරන්නේ? මොනවද සිහි කරන්නේ? මොනවද මෙනෙහි කරන්නේ? මොනවද මානසිකාරයේ පවත්වන්නේ? අන්න ඒ ප්‍රශ්නයට ලැබෙන උත්තර මත තමයි මානසිකාරය යෝනිසෝද මානසිකාරය අයෝනිසෝද කියලා තේරුම් ගන්න වෙන්නේ. මානසිකාරය අයෝනිසෝ වුනොත් නූපන්නාශ්‍රව උපදින, උපන්නාශ්‍රව වැඩෙන, නූපන් අකුසල් උපදින, උපන් අකුසල් වැඩෙන පැත්ත. මනසිකාරය යෝනිසෝ වුනොත් නූපන්නාශ්‍රව නූපදින, උපන්නාශ්‍රව දුරු වෙන, නූපන් අකුසලයේ නූපදින, උපන් අකුසලයේ දුරුව යන, නූපන් කුසලයේ උපදින, උපන් කුසලයේ වැඩෙන පැත්ත යෝනිසෝ මනසිකාරය. එතකොට අපි නිතරම අපට හසු වෙන, හමු වෙන අරමුණු අපි සිතන්නේ, මෙනෙහි කරන්නේ එක්ක යෝනිසෝ මනසිකාරයෙන්, එක්ක අයෝනිසෝ මනසිකාරයෙන්. වැඩි වාර ගණනක් අප පුරුදු වෙලා තියෙන්නේ මේ හමු වෙන අරමුණු අයෝනිසෝ මනසිකාරය හායි කරන්න. ඒ නිසා තමයි අපේ සිත් කෙලසින්නේ, කිලුටු වෙන්නේ. සුබ නිමිත්තට අයෝනිසෝ මනසිකාරය එකතු වුණොත් ඒ නිමිත්තේ සුබ බවම නැවත නැවත ආවර්ජනය කරමින්, සිහි කරමින්, මෙනෙහි කරමින් සුභවාදීව බලමින් එහි රස විඳිනවා. පටිග නිමිත්තට අයෝනිසෝ මනසිකාරයේ යෙදුනහම එහි හොඳ ගති, සත්පුරුෂ ගති කිසිවක් මතු වෙන්නේ නැහැ. නරකම, දෝෂයම මතු කර කර, වරදම මතු කර කර සිතන, මෙනෙහි කරන බව තුළ ඒ තරහව, ඒ ක්‍රෝධය, ඒ කෝපය තව තවත් වර්ධනය වෙනවා. එනිසා හිත වඩන කෙනෙක් සූදානම් වෙන්න ඕන මෙන්න මේ ස්වභාවය හඳුනගන්න. මේ නිමිත්තට සාපේක්ෂකව අපි හිතන්නේ, මෙනෙහි කරන්නේ මොන ආකාරයෙන්ද? සිහි කළ යුත්තේ, මෙනෙහි කළ යුත්තේ මොන විදිහටද කියලා හඳුනගත්තේ නැත්නම්, තේරුම් ගත්තේ නැත්නම් අපට අපේ සිත වඩන්න, දියුණු කරන්න පුළුවන් කමක් නැහැ. හැබැයි මෙන්න මෙතනදී අපට වඩා වඩා තේරුම් ගත යුතු කාරණා කීපයක් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරය කියනකොට ඒකට අපිට නිතර හමු වෙන සාමාන්‍ය සරල අදහස නුවණින් මෙනෙහි කිරීම. අයෝනිසෝ මනසිකාරය කියනකොට නුනුවණින් වරදවා මෙනෙහි කිරීම. වැරදි මෙනෙහි කිරීම හා නිවැරදි මෙනෙහි කිරීම කියලා අපිට මතක තියාගන්න පුළුවන් වුණොත් ප්‍රමාණවත්. වැරදි මෙනෙහි කිරීම, නිවැරදි මෙනෙහි කිරීම, මෙන්න මේ වචන දෙකෙන් අදහස් කරන මේ අර්ථය හැම තැනකටම ගැලපෙන්නේ නැහැ. අපට මේ යෝනිසෝ මනසිකාරය කියන එක විශේෂයෙන් ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂකව කියලා දෙපැත්තකින් බලන්න වෙනවා. අපි එතන තේරුම් ගත්තේ නැතොත් අපි ලෞකික මේ ලෝකයට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරයක් නුවණින් මෙනෙහි කිරීමක් භාවිතා කරමින් නිවන අපේක්ෂා කරගෙන ඉන්න පුළුවන්. හැබැයි එබඳු මනසිකාරයක් තුළ කිසිදාක කිසි කලක නිවන ලබන්නට පුළුවන් කමක් නැහැ. එනිසා අපි තේරුම් ගන්න ඕන අයෝනිසෝ මනසිකාරය, යෝනිසෝ මනසිකාරය කියන මේ අර්ථ ලෝකයේ තුල ලෝකයට සාපේක්ෂකවත් නිවනට සාපේක්ෂකවත්. අපට පුළුවන් මේ ටික බොහොම පහසුවෙන් තේරුම් ගන්න, අමාරු නෑ. අපි දන්නවා පටිච්ච සමුප්පාදය ගැන හැම කෙනෙක්ම. පටිච්ච සමුප්පාදය ගැන ගැඹුරු වැටහීමක් නැතත් ඒ වචන පෙළ මතකයි. අවිජ්ජා පච්චය සංඛාරා. එතකොට එතන අවිජ්ජා පච්චය සංඛාරා, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාර කියනකොට සංස්කාර තුනක් ගැන එතන කියවෙනවා. පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිඤ්ඤාභි සංඛාර කියලා. පුඤ්ඤාභි සංඛාර කියලා කියනවා අපි මලක් පහනක් පූජා කරන තැන ඉඳලා චතුර්ථ ධ්‍යාන කුසල චේතනාව දක්වා ලෞකිකව භාවිතා වෙනකොට පුඤ්ඤාභි සංඛාර. ආකාසානංචායතන විඤ්ඤාණංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන කියන අරූපී ධ්‍යාන කුසල චේතනා හතර ආනිඤ්ඤ සංඛාර. ඒ පුඤ්ඤාභි සංඛාර ආනිඤ්ඤ සංඛාර ටික හැරෙනකොට අනිත් සියල්ල අපුඤ්ඤාභි සංඛාර. දැන් බලන්න පුඤ්ඤාභි සංඛාරයත් අපුඤ්ඤාභි සංඛාරයත් ආනිඤ්ඤාභි සංඛාරයත් මේ තුනම අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන, අවිද්‍යාව හේතු කරගෙනයි හටගන්නේ. දැන් ඊළඟට සංඛාරපච්චය විඥානං. අපුඤ්ඤාභි සංඛාර කුසල සංස්කාර නිසා සතර අපායේ ප්‍රතිසන්දි විඥානය ඇති කරනවා. පුඤ්ඤාභි සංඛාර කුසල කර්ම චේතනා නිසා මනුෂ්‍ය ලෝකය රූපී බ්‍රහ්ම ලෝක තැන්වල විශේෂයෙන් අපි මතක තියාගන්න ඕන අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට කියන පංච සුද්ධාවාස හැර අනිත් බ්‍රහ්ම ලෝක 11. පුඤ්ඤාභි සංඛාරයන්ගෙන් ප්‍රත්‍ය කරගෙනයි විඥානය හටගන්නේ. ඊළඟට ආනිඤ්ඤ සංඛාර කුසල චේතනා නිසා අරූපී බ්‍රහ්මතලයේ විඥානයේ ප්‍රතිසන්දිය හටගන්නේ. දැන් අපි දන්නවා ඊළඟට විඥානයේ හටගත්තොත් නාම රූප සලායතන පස්ස වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස දක්වාම ඉදිරියට ගලා බහිනවා කියලා. එතකොට එහෙනම් දැන් ඔන්න මෙතන අපට හමු වුණා අකුසල කල්පනා, පුඤ්ඤාභි සංකල්ප, ආනෙන්ජ සංඛාර. දැන් මේ තුනම අවිද්‍යා ප්‍රත්‍යේ. අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාර, සංඛාර ප්‍රත්‍යයෙන් විඥාණය ප්‍රතිසන්දිය ඇති කරනවා කියලා අපි හිතන්නකෝ. දැන් උපන්නොත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඔක්කොම ටික අයිති වෙනවා. දැන් අපි නිවන කියලා බලාපොරොත්තු වෙන්නේ ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් ශෝක පරිදේව දුක් දුම්නස් නැති තැනක්. එබඳු තැනක් ලබන්න බෑ මේ පුඤ්ඤ අපුඤ්ඤ ආනෙන්ජ කියන ත්‍රිවිධ සංස්කාරයන්ගෙන්ම. ඔන්න දැන් ලෝකයට සාපේක්ෂකව හා නිවනට සාපේක්ෂකව කියන මානසිකාර්යය පිළිබඳව හොයාගන්න පුළුවන් උතනේ. දැන් ලෝකයට සාපේක්ෂකව සතරාපාය තැනක උපදිනවට වඩා දිව්‍ය මනුෂ්‍ය ලෝකයේ උපදින එක යහපත්. ඊටත් වඩා යහපත් රූපී අරූපී බ්‍රහ්ම ලෝකයක උපදින එක. දැන් අන්න සතරාපාය උපදවන අපුඤ්ඤාභි සංඛාරයට සාපේක්ෂකව පුඤ්ඤාභි සංඛාරය උතුම් වටිනවා. ඒ මානසිකාර්ය, ඒ කල්පනාව උතුම්. පුඤ්ඤාභි සංඛාරයට සාපේක්ෂව ආනිඤ්ඤ සංඛාරය ඊටත් වඩා වටිනවා. මහා කල්ප 500ක් දක්වා ඒ අරූපී බ්‍රහ්ම සම්පත් විඳින්න පුළුවන් ඒ බඹ තලවල. හැබැයි ලෝකයට සාපේක්ෂව සතරාපායට වඩා මනුෂ්‍ය ලෝකයට වඩා දිව්‍ය ලෝකය, දිව්‍ය ලෝකයට වඩා බ්‍රහ්ම ලෝකය, බ්‍රහ්ම ලෝකයට වඩා අරූපී බ්‍රහ්ම ලෝකයේ සැපදායකයි. අරූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව රූපී බ්‍රහ්ම ලෝකයේ දුක්ඛදායකයි. එතන තියෙන සැපෙහි නැහැ. රූපී බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ දුක්ඛදායකයි. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුස්ස ලෝකයේ දුක්ඛදායකයි. මනුස්ස ලෝකයට සාපේක්ෂව සතර අපාය දුක්ඛදායකයි. නිවනට සාපේක්ෂව හැම උපතක්ම දුක්ගති වෙනවා. නිබ්බානං වා උපනිදාය සබ්බා උප්පත්තියෝ දුක්ගති. නිවනට සාපේක්ෂව සතරාපාය පමණක් නෙවෙයි දුගති වෙන්නේ. මනුෂ්‍ය, දිව්‍ය, රූපී, අරූපී, බ්‍රහ්ම මේ හැම උපතක්ම දුගතියක් වෙනවා. ඇයි? ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස කියන මේ අනන්ත දුක් එහි නැවත නැවත අත්විඳින්නට සිද්ධ වෙන නිසා. එතකොට දැන් අපි තේරුම් ගන්න ඕන ලෝකයට සාපේක්ෂව පුඤ්ඤාභි සංඛාරය පුඤ්ඤාභි සංඛාරයට වඩා ආනිඤ්ඤ සංඛාරයේ වටිනාකමක් තියෙනවා. හැබැයි එය ප්‍රතිසන්දිය උපදවන සුළු. එතකොට අපට නිවනට සාපේක්ෂව බලනකොට උත්පත්තිය ප්‍රතිසන්දිය පිණිස හේතු වෙන මානසිකාර්යයකට වටිනාකමක් දෙන්න බෑ. ඇයි? උපන්නොත් දිරනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, ශෝක පරිදේව දුක් දුම්නස් විඳින්න වෙන නිසා. ඒ නිසා ඔන්න ඔතනින් අපි තේරුම් ගන්න ඕන ලෝකයේ තුල යෝනිසෝ මනසිකාරයක් තියෙනවා, ලෝකයෙන් එතර කරවන යෝනිසෝ මනසිකාරයකුත් තියෙනවා. මේ දෙකම තේරුම් ගන්න ඕන. මේ දෙකම අපට උදව් වෙනවා මේ ගමනට. හැබැයි ඒකේ අගමුල හොඳට තේරුම් ගත්තේ නැත්නම් අපි අරමුණෙන් අරමුණට රැවටෙනවා. නොරැවටි මේ ගමන යන්න ඕන. මට පුළුවන් මේ ටික එකවර තේරුම් ගන්න පුළුවන් විදිහට පුංචි නිදර්ශනයකින් තේරුම් කරලා දෙන්න. හිතන්න ඔන්න යම් කෙනෙක් අපි උපකල්පනය කරගමු විශාල කුඹුරු යායක් වෙල් යායක්. මේ වෙල් යාය මැද මිනිස්සෙක් ඉන්නවා දකින්න. වෙල් යාය මැද මිනිස්සෙක් ඉන්නවා දකින්න පිරිසක් මේ මිනිස්යා පිළිබඳව අදහස් පහල කරනවා. මොනවද? කෙනෙක් කියනවා ඒ මිනිස්යා මහා බ්‍රහ්මයා මෙව්වයි. එය ප්‍රතික්ෂේප කරමින් තව කෙනෙක් කියනවා නෑ නෑ, එයා මෙව්වේ ඊශ්වරයාය. තව කෙනෙක් ඒ අදහස් දෙකම ප්‍රතික්ෂේප කරමින් ඉදිරිපත් කරනවා යාව මෙව්වේ දෙවියන් වහන්සේ. ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් තව කෙනෙක් අදහසක් ඉදිරිපත් කරනවා, ඔය මිනිස්සයා කවුරුවත් මෙව්වා නෙමෙයි, ඉබේම හටගත්තා. තව කෙනෙක් කියනවා ඒ අදහස් ප්‍රතික්ෂේප කරමින් පූර්ව කර්මයෙන් ඔය මිනිස්සයා හටගත්තේ. තව කෙනෙක් කියන්න පුළුවන් ඔය මිනිස්සයා පෙර ආත්මයක ඉඳලා ආවා. තව කෙනෙකුට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් මේ මිනිසයා නැවත ආත්ම භාවයකට යනවා. තව කෙනෙක් ওই මිනිසයා දිහා බලලා කියන හරි ලස්සන හොඳ මිනිසෙක්. අනේ මට මේ මිනිසයා අයිති කරගන්න නැත්තම්. ලෝභ සහගත අදහසකුත් ප්‍රකාශ කළා. තව කෙනෙක් කියන ওই මිනිසයා මහා නරක මිනිහෙක්. මිනිසෙක් තියන්න වටින්නේ නෑ, මරා දාන්න ඕන. ද්වේෂයේ මූලික කරගත් අදහසකුත් ඉදිරිපත් වුණා. තව කෙනෙක් කියනවා මේ මිනිස්සයා හරිම සාන්තයි, හරිම නිහඬයි. ඒ වගේ කෙනෙකුට වැන්දත් වටිනවා. දම්පැන් ටිකක් පූජා කරගන්න ලැබුණොත් බොහොම ප්‍රයෝජනවත්. මේ මිනිස්සයා වගේම හික්මෙන්න මේ මිනිස්සයත් එක්ක කටයුතු කරන්න පුළුවන් නම් හරි වටීවි. පුණ්‍ය කල්පනාවකුත් පහළ කරගන්නවා. තව කෙනෙක් හිතනවනේ මිනිස්සයා කොහම වුණත් කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු වකුගඩුවක් මා දලබු පෙනහලු ලේ සැරව සෙම්සොටු කියන මේ අපවිත්‍ර දෙයින් පිරිච්ච තැනක් නේතන කියලා අසුභ වශයෙන් බලනවා. තව කෙනෙක් ඒ මිනිස්සයාගේ හැත් අනිත්‍යයි, කනත් අනිත්‍යයි, නාසයත් අනිත්‍යයි, දිවත් අනිත්‍යයි, කයත් අනිත්‍යයි, සිතත් අනිත්‍යයි. අනිත්‍ය නිසා දුකයි, දුක් නිසා අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයටත් නගලා බලනෝ අදහසක් ඉදිරිපත් කරනවා. දැන් මෙන්න මේ විවිධ සම්මුති විවිධ අදහස් පහළ වෙච්ච වෙලාවේ මෙන්න මෙතනට එනවා තවත් කෙනෙක්. එයා මේ අදහස් විමසලා කියනවා ඔයගොල්ලන්ගේ අදහස් ඔක්කොම ටික මිත්‍යා දෘෂ්ටි. ඔක්කොම අදහස් වැරදි. මිසදුටු අදහස් කියලා මතයක් ඉදිරිපත් කරාම අර ඔක්කොම ටික ඒ මිනිස්සයත් එක්ක වාදයට විවාදයට සංවාදයකට පටන් ගන්නවා. ගැටෙන්න පටන් ගන්නවා. ඔබ පිස්සෙක් කියලා. අපි කියපු ඔක්කොම අදහස් ප්‍රතික්ෂේප කළා කියලා. එතකොට මේ මිනිස්සයා කියනෝ නෑ නෑ, අපි වාද විවාද කරන්න ඕනේ. අපි කලහ විග්‍රහ කරගන්න ඕනේ නේ. මම බොහොම ළඟ පාරකින් ඕගොල්ලන්ව එක්කන් යන්නම් එතෙන්ට. එන්න යන්න මාත් එක්ක කියලා මේ පිරිසව එක් කරගෙන ඒ අදාළ තැනට මේ මිනිස්සයා ඉන්න තැනට යන්න පිටත් වෙනවා. දැන් මේ පිරිසත් එකතු කරගෙන අර විවිධ අදහස් පළ කළ පිරිසත් එකතු කරගෙන අර මිනිස්සයා හිටපු තැනට යනකොට අර පිරිසට හිතෙනවා අපිමයි මෝඩ, අපටමයි වැරදුනේ, මේ මිනිස්සයා හරිනේ නිවැරදිනේ කියලා. මොකද ඒගොල්ලන්ට යනකොට පේනවා ඒගොල්ලෝ මිනිස්සෙක් හැටියට දැකපු තැන තියෙන්නේ පඹයෙක් කියලා. පඹයෙකුයි වෙලමැද හිටියේ. හැබැයි මිනිස්සෙක් කියලා හිතාගෙන මිනිස්සයා පිළිබඳවයි විවිධ ආකල්ප සංකල්ප ගොඩ නැගුවේ. දැන් බලන්න ලෝකේ තියෙන මෙවුම් වාද, බ්‍රහ්ම නිර්මාණවාද, ඊශ්වර නිර්මාණවාද, දේව නිර්මාණවාද, අහේතුක අපච්චේවාද, පුබ්බේකතවාද ආදී මේ හැම දර්ශනයක්ම ගොඩ නැගුණේ මෙන්න මේ වගේ තැනක. එපමණක් නෙවෙයි මෙතන අපට පෙනුණා අයිති කරගන්න ලෝභ සහගත හැඟීම් පහළ වුණා, මරා දාන්න දේශ සහගත හැඟීම් පහළ වුණා. මේවා අපුඤ්ඤාභි සංඛාර, අකුසල කල්පනා, අකුසල මානසිකාර. ඊළඟට පුණ්‍ය කල්පනා, අසුභ බවට, අනිත්‍ය බවට භාවනා, හොඳ කල්පනා පහළ වුණා. හැබැයි මේ ඔක්කොම වැරදි කල්පනා කියන එක ගොඩට වැටුණා ඇත්ත දකපු දැන. හැබැයි දැන් අපි මෙන්න මෙතන ටිකක් ඒ මිනිස්සෙක් නැති තැනක, පඹයෙක් ඇති තැනක මිනිස්සෙක් ඇත කියලා අදහසට ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටියට, එහෙම නැත්නම් සක්කාය දෘෂ්ටියට ඇවිල්ලා සක්කාය දෘෂ්ටිය මත ඒ මිනිස්යාට සාපේක්ෂකව කුසල කල්පනාත් පහළ වුණා, අකුසල කල්පනාත් පහළ වුණා. හැබැයි දැන් දෘෂ්ටිය වැරදි වුණත් මරා දාන්න, අයිති කරගන්න හදපු ඒ අකුසල කල්පනාවලට වඩා අර අසුභ බවට, අනිත්‍ය බවට බලපු කුසල කල්පනාවේ වටිනාකමක් තියෙනවා. මොකද ඒක හිත දූෂිත වෙලා නැහැ. හිත ලෝභ ද්වේෂයන් හා යෙදිලා නැහැ. එතකොට එතන තියෙන ලෝභ ද්වේෂ හා යෙදුණු සිත් තියෙනවා. ලෝභ ද්වේෂයන්ගෙන් ඉවත් වෙන මානසිකාරයන් කල්පනාවන් තියෙනවා. දැන් බලන්න මෙතන මට අයිති කරගන්න ඕන කියලා රාගිකව බලපු හිත, මරා දාන්න වෙන කියලා ද්වේෂ සහගතව හිතපු හිත, එතන මානසිකාරය අයෝනිසෝ අපුඤ්ඤාභි සංකාරණේ අයහපත පිණිස පවතිනවා. ඒකෙන් සුගතිය හිමි වෙන්නේ නැහැ. දැන් දන් දෙන්න, වඳින්න, පුදන්න හිතපු හිත අසුභ බවට, අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට හිතපු හිත ඒක අකුසල සහගතයි කියලා කියන්න බෑ. එතන තියෙන්නේ කුසල මනසිකාරය. එතන ඒ පෙළට සාපේක්ෂකව මේ අකුසල කල්පනාවලට වඩා ඒ කුසල කල්පනාවේ වටිනාකමක් තියෙනවා. හැබැයි මේ දෙකම වරද මතයි ගොඩ නැගිලා තියෙන්නේ. අවිජ්ජාපච්චය සංඛාරා. මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙකුට සාපේක්ෂක වෙලා තියෙන්නේ. අන මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙක් ඇත කියලා උපදවාගෙන අදහසක් දෘෂ්ටිමය වශයෙන් අදහසක් ඇති කරගෙන මිනිස්යා පිළිබඳව හිතපු විවිධ අදහස් අතරේ අපට හොඳ නරක වශයෙන් බෙදා ගන්න පුළුවන්. ඊට අත් වෙන ප්‍රතිඵලයේ විපාකයේ දිහා බලලා. හැබැයි මේ කුසල මානසිකාරයේත් අකුසල මානසිකාරයටත් හේතු වෙච්ච මූලික වැරද්දක් තියෙනවා. මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙක් ඇත කියලා ඇති කරගත්ත සංකල්ප. දැන් ඔබට මේ නිදර්ශනේ මම ගොඩාක් විස්තර කරලා නොකියුවට මේක හුඟක් විස්තර කරලා කියන්න වටින නිදර්ශනයක්. මොකද මේක නිතර අහලා ඇති. මෙහි අපේ ධර්මදේශනා නිතර සවන් දෙන නිසා. දැන් බලන්න මේ නිදර්ශනය තුල අපට පැහැදිලි මිනිස්සෙක් නැති තැනක මිනිස්සෙක් ඇත කියන අදහසක් උපදවාගෙන තියෙනවා. මෙතන තියෙන කාරණා දෙකක්. එකක් පඹය පඹය හැටියට නොදන්නාකම. පඹය පඹය හැටියට නොදන්නාකම එක වරදක්. පඹය පඹය හැටියට නොදන්නාකම මත ඒ ඉන්නේ මිනිස්සෙක් කියලා උපන් අදහස තවත් එකක්. මිනිස්සෙක් කියන අදහස තහවුරු වෙච්ච නිසායි අර විවිධාකල්ප සංකල්ප ගොඩ නැගුණේ. මිනිස්සෙක් කියන අදහස උපදින්න හේතු වුණා පවතින යථාර්ථය. පඹය පඹය හැටියට නොදන්නාකම. පඹය පඹය හැටියට නොදන්නාකම අපි අවිද්‍යාවසේ සැලකුවොත්. පඹයක් ඇති තැන මිනිස්සෙක් කියලා ඇති කරගත් අදහසට කියන්න ඕන සක්කාය දෘෂ්ටිය කියලා. වැරදි දැක්ම කියලා. වැරදි දැක්ම නිසා, වැරදි දෘෂ්ටිය නිසා වැරදි සංකල්ප. පුඤ්ඤ අපුඤ්ඤ ආනිඤ්ඤ ආදී කල්පනා පහළ වුණා. ඒ කල්පනාවන්ට විපාක වශයෙන් විඥාන ප්‍රතිසන්දි. නාම රූප සලායතන ආදී වශයෙන් වැඩිමින් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන් දක්වා යෙදුණා. එතකොට මේ නිදර්ශනය නම් අපට තේරෙනව පැහැදිලි. හැබැයි අපිත් හැමතිස්සෙම මෙන්න මේ වගේම පඹයකට රැවටෙනවා. ඔබ නිමිති වශයෙන් දකින අපි කිව්වේ පටිග නිමිති, සුබ නිමිති කියලා මේ හමු වෙන මේ හැම තැනකදීම කුසල නිමිත්තේදී පවා නිමිති වශයෙන් අරගන්න තැන මෙන්න මේ වැරද්ද තියෙනවා. හැබැයි ඒකෙදී අපට පුළුවන්කම තියෙනවා අකුසලයේ දුරු කිරීම සඳහා කුසලයේ උපදවා ගන්න. මොකද ඒක බුද්ධ දේශනාවෙන් බැහැරවීමක් නෙවෙයි. සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පද. කුසලේ වඩන්න කියලා තියෙනවනේ. එනිසා අපි අකුසලයේ තියෙන භයානකකම දැකලා අපට කුසල නිමිත්තක් භාවිතා කරගෙන අකුසලයේ යට කරලා කුසලයේ මතු කරගන්න තහනමක් නැහැ. හැබැයි ඒක නිමාව නොවේය කියන නුවණ මත. ඒක අවසානයයි කියලා හිතාගත්තොත්, ඒකමයි මග, ඒකමයි නිවන කියලා හිතාගත්තොත් එතන වැරද්දක් තියෙනවා. එනිසා දැන් අපි බලන්න ඕන මෙන්න මේ නිමිත්තට සාපේක්ෂක වෙනවා කියන තැන අපට පුළුවන්කම තියෙනවා ඔය හැම පැත්තක්ම දැක ගන්න. දැන් හොඳට මතකයිනේ විලමෙද මිනිස්සෙක් දැකපු අයට ඒ ගැන හිතන්න තිබුණේ කුසලා කුසල වශයෙන් පමණයි. කුසල් වශයෙන්ුත් හිතන්න පුළුවන්, අකුසල් වශයෙන්ුත් හිතන්න පුළුවන්. ඒ දෙපැත්තම එතන යෙදිලා තිබුණා. දැන් බලන්න ඔබට පුළුවන් නම් සුබ නිමිත්තක් පහළ කරගන්න. මේ සුබ නිමිත්තට සාපේක්ෂකව ඔබටත් පුළුවන් කුසලයේ හෝ අකුසලයේ දෙකම උපදවන්න. දැන් අපි හිතමු අපේ හිතට උපදවා ගත්තා කියලා අපි සුබ නිමිත්තක්, ලස්සන මලක් කියමුකෝ. ඔබට කැමති අරමුණක් සිහි කරගන්න. ලස්සනයි කියලා හිතෙන මලක්. මේ මල දිහා බලන්න පුළුවන් සුබ වනේ, හරි ලස්සන මල. මලේ සොඳුරු බව හිතන්න පුළුවන්, මෙනෙහි කරන්න පුළුවන්. ඒ මල අයිති කරගන්න, ඒ මල උදුරගන්න කායික වාචික මානසික ක්‍රියාකාරකම් දක්වා වැඩෙන විදිහට ඒ මල දිහා බලන්න පුළුවන්. අපි ඊයේ පෙරේදා එහෙම නිමිත්තක් අරගෙන අපි මලත් එක්ක අපි ඉදිරියට යන හැටි අපාය දක්වා යන හැටි මතක් කළානේ. දැන් බලන්න සුබ නිමිත්ත මලක් පෙනුන සුබ නිමිත්තක්. මල ලස්සනයි. ඈත ඉඳලා බලලා මදි ළඟට යන්න ඕන වුණා. මදි අල්ලලා බලන්න ඕන වුණා. ඒත් සෑහීමකටපත් වෙන්න බැරි වුණා. සිප ගන්න ඕන වුණා. සිප වැළඳගෙන බැලුවා. දැන් ඒත් මදි මටම තියෙන්න ඕන එකක්. දැන් එයින් මලක් මල්ලත්තක් මල් පඳුරක් මටත් ඕන. දැන් අන්න අනුන්ගේ දේ තමන්ට අයිති කරගන්න ගිය තැන අන්න ලෝභය ද්වේෂය වෛරය ගොඩ නැගුණා. හොරකම් කරලා හරි මරලා හරි ගන්න පෙළඹුණා. අන්න දස අකුසලයට ගියා. ඒක විපාක වශයෙන් සතර අපාය පවා උපදින්න පුළුවන්. දැන් ඔන්න බලන්නකෝ නිමිත්තට සාපේක්ෂකව කෙනෙක් අකුසලයේ ගොඩ නගා ගත්තා. දැන් මේ නිමිත්තට සාපේක්ෂකවම කුසලයේ වඩන්න බැරිද? මේ මල දකින්නවා. අනේ මේ මල දැන් ලස්සන වුණාට සුන්දර වුණාට මේ මල තව ටික වෙලාවකින් මැල වෙනවා පර වෙනවා. පුප්පං මිලා යාති යතයි ධම්මේ. මේ මල මැල වෙනවනි පර වෙනවනි. මේ මල විතරක් නෙමෙයි මේ වගේම කායෝ තතා යාති විනාශ බව. මගේ මේ කයත් මේ වගේම මැල වෙලා අනිත්‍ය වෙලා විනාශ වෙලා දිරලා මෙරිලා යනවනේ. අන්න දැන් මල කියන ඒ නිමිත්තට සාපේක්ෂකව කුසල් සිතක් උපදවා ගත්තා. මේ මල කියන්නේ හටගත් දෙයක්. මේ මල කියන්නේ දිරන දෙයක්. මේ මල කියන්නේ මැලවෙන දෙයක්. මේ මල කියන්නේ මැරෙන දෙයක්, පිටි හැලෙන දෙයක්. ජාති ජරා ව්‍යාධි මරණ දුක්ඛ ලක්ෂණ මෙතන තියෙනවා. අප්‍රියන් හා එක්කරවනවා, ප්‍රියංගෙන් වෙන් කරනවා, කැමති දේ නොලැබීමේ දුක්ඛ ලක්ෂණය මේ තුල යෙදිලා තියෙනවා කියලා දකිනකොට මේ සුබ නිමිත්තම අපි කුසල නිමිත්තක් බවටත් පත් කරගත්තා. සුබ වශයෙන් බලලා ලෝභහිත වඩා ගන්නත් පුළුවන්. මේ නිමිත්තම බලලා පටිගේ වඩා ගන්න බැරිද? කාගේ හරි වත්තක පිපිලා තියෙන ලස්සන මලක් දැකලා හිතෙන්නේ නැද්ද මේක කඩලා දාන්න ඕන කියලා? මේක විනාශ කරලා දාන්න ඕන කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අර ලස්සනට පිපිලා හැදීගෙන එන මල කඩලා පොඩි කරලා දානවා. ඒ මල් ගහ ගලවලා දානවා. උණු වතුර ටිකක් වක් කරලා දානවා. සමහරු ඉන්නේ එහෙම කරනවා. අන්න අර නිමිත්තම ද්වේෂය වඩන්න හේතු වෙලා. දැන් බලන්න එකම නිමිත්ත කෙනෙකුට ලෝභය වඩා ගන්නත් පුළුවන්. කෙනෙකුට ද්වේෂය වඩා ගන්නත් පුළුවන්. කෙනෙකුට කුසලය වඩා ගන්නත් පුළුවන්. දැන් අන්න නිමිත්ත කුමක්කුවත් මනසිකාරය කියන වචනේ වැදගත්කම යෙදෙන්නේ මෙන්න මෙතන. මනසිකාරය භාවිතා කරන පිළිවෙලටයි අපට යහපත අයහපත දෙක ගොඩ නැගින්නේ. අපට මෙන්න මේ ලෝකේ තියෙන අරමුණු නිමිති සියල්ල වෙනස් කරන්න බෑ, නැති කරන්න බෑ. අපිට මේ නිමිති අරමුණුත් එක්ක අපට ජීවත් වෙන්න වෙන්නේ. එනිසා අපට සිද්ධ වෙනවා ලෝකේ වෙනස් කරන්න නෙමෙයි, අපි විසින් අපිව වෙනස් කරගන්න. මෙන්න මේ අරමුණු ලැබෙනකොට, මේ නිමිති සලකුණු හිතේ උපදිනකොට, මෙන්න මේ විදිහට හිතුවොත්, මේ විදිහට මෙනෙහි කළොත්, මේ විදිහට මානසිකාරය කළොත් මොකද්ද වෙන්නේ? ලෝභයේ වැඩෙනවද ද්වේෂයේ වැඩෙනවද? අකුසලයේ වැඩුණොත් ඒක නතර වෙන්නේ අකුසල කර්මයන්ගෙන්. අකුසල කර්මයන්ට විපාකය තිරිසන් ප්‍රේත අසුර නිරය මේ ලෝධිය හැලියක පැහෙන ගිනි ජාලා මැද දැවෙන අසිපත්‍ර වනේ කැපි කැපි යන දෙපස මිටි ඇති කියත් වලින් කප කපා වද දෙන ගිනියම් වෙච්ච ලෝහ මත රොටියක් මින් දවන තවන තියුණු සියුම් ආයුධ වලින් කෑලි කෑලි වලට කපන ඒ අපායාදී දුක් ඇති තැන්වල උත්පත්තිය මේ සිතුවිලි මාත්‍රයේ පටන්. මේ නිමිත්තට මෙහෙම හිතුවොත් නතර වෙන්නේ එතනින් කියන තැන දක්වාම අපි නුවණින් දකින්න ඕන. අන්න එතකොට අපි මේ අයෝනිසෝ මනසිකාරයේ තියෙන බරපතලකම. නූපන් අකුසල් උපදිනව නේද? උපන් අකුසලයක් වැඩෙනව නේද? ඒ අකුසලයට මෙහෙම විපාකත් එනව නේද කියලා දකිනකොට ඔන්න අපට අයෝනිසෝ මනසිකාරයේ තියෙන බරපතලකම විපත තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒක වඩාත්ම නිවැරදි තැනින් මෙනෙහි කරන්න බැරි නම් අඩුතරමින් මට ඒක කුසල මනසිකාරයක් දක්වාවත් වෙනස් කරගන්න පුළුවන් වුණොත් කොච්චර වටිනවද? අන්න ලැබෙන අරමුණ මම උත්සාහවත් වෙන්න ඕන නූපන් අකුසල් නූපදින්න උපන් අකුසලයක් ගෙවෙන විදිහට හිතන්නේ කොහොමද? මෙනෙහි කරන්නේ කොහොමද? අන්න ඒ ක්‍රමය නොදන්නේ නම් භාවනා කරනවා කියන ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. භාවනාවේදී අපිට කරන්න වෙන්නේ මෙන්න මේ විවිධ අරමුණු එනවා අපිට. මේ එන අරමුණු සමහර වෙලාවට මහා බලවත් හෙන පහරවල් වගේ එක පාරට සජීවීව ඉදිරියේ මැවෙනවා. සමහරවිට අපි කළ දේවල්, කියපු දේවල්, හිතපු දේවල් වෙන්න පුළුවන්. පෙර දැකපු අහපු දැනුණු දැනගත්ත ස්පර්ශ කළ දේ වෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී හිත රාගී වෙන්න නොදී හිත ද්වේෂයට යන්න නොදී පවත්වන්න නම් මම මේකේ දෙපැත්තම දැනගෙන ඉන්න ඕන. මේ අරමුණ මේ විදිහට පිළිගත්තොත් මේ අරමුණ නිමිත්ත මේ විදිහට බාරගත්තොත් වන විපත කොතනින්ද අවසන් වෙන්නේ? වහාම ඉස්සෙල්ලා ඒ පැත්ත දකින්න ඕන. මේකේ තියෙන අනතුරු භයානකකම ඊළඟට බලන්න ඕන. මේක ගැලවෙන්නේ කොහොමද? මෙතනින් මිදෙන්නේ කොහොමද? අන්න එතනදී තමයි අපට මේ අරමුණට නිමිත්තට සාපේක්ෂකව යෝනිසෝ මනසිකාරයේ කියලා යමක් හොයාගන්න වෙන්නේ. ඒක එක එක තැනට එක එක ආකාර වෙනවා. සුබ නිමිත්තක් පහළ වෙච්ච වෙලාවේ ඒකට මෛත්‍රී කරන්න ගිහිල්ලා හරියන්නේ නැහැ. සුබ නිමිත්ත ඇති වෙච්ච වෙලාවේ ඒක අසුබ නිමිත්තක් බවට පරිවර්තනය කරගන්න ඕන. සුබයි ලස්සනයි කියලා පෙනුන අර මල, අනේ මේ මල තවත් ಸ್ವಲ್ಪ වෙලාවකින් මැලවෙනවා, පරවෙනවනේ. පෙති හැලිලා මහ පොළොව සෙප ගන්නවනේ. කොච්චර දුර්වර්ණ අවලස්සන දෙයක් වෙනවද මේ තව ටිකකින් මේ මල කියලා හිතුවා වගේ. එතනින් නතර නොවී මේ කයත් එහෙම වෙනවනේ. මරණය දක්වා ජරපත් වෙලා මරණයටපත් වෙන හැටි. මෙරිලා එක දිරණ හැටි. ඉදිමිලන් නිල් වෙලා ඕජස් මතු වෙලා තනින් තනින් පණු කැදලි මතු වෙලා කටින් ඇස් වලින් නාස් වලින් කන් වලින් පණු වැදලි මතුවෙන හැටි. ඒක ඉදිමිලා ඉදිමිලා දරා ගන්න බැරුව ඉරිතලලා පුපුරලා ඕජස් දිය ගලන හැටි, ඒ තැන්වලින් පණුවෝ පණුවෝ කැදලි කැදලි දහස් ගණන් ලක්ෂ ගණන් උඩට මතුවෙවී එන හැටි, මේ කුණු ගඳ දැනුණු කපුටු කබරු නොයෙක් සතුන් ඇවිදින් මේ මිනිය ඇද ඇදා කන හැටි, තැනින් තැන බඩවැල්, තැන තැන ඇටකටු, තැන තැන මස් වැදලි, තැනක හිස් කටුව, තැනක අත්පා, ඒ තැන් තැන්වල විසිරිලා ලේ තැවරුණු මස් තැවරුණු ඒ මල මිනිය, තවදුරටත් ඒවා මස් දියවෙලා දියවෙලා සතුන් කාලා දාලා සුදුපාට ඇටකටු ගොඩක් තැන තැන විසිරිලා, අඤ්ඤේන අත්තට්ටිකං අඤ්ඤේන පාදට්ටිකං, තැන් තැන්වල විසිරුණු ඇටකටු. හිතල බැලුවහම අන්න අර මල මැලවිලා පරවෙලා මහ පොළොව මත දිරාපත් වෙනවා වගේ. අනේ මේ ලස්සනයි කියලා හිතන මේ සිරුරත් එහෙම වෙනව නේද? මගේ විතරක් නෙමෙයි, මම ලස්සනයි සොඳුරුයි කියලා දකින මේ හැම රූපයක්ම මේ ස්වභාවයෙන් නේද කෙලවර වෙන්නේ? අන්න අර සුභ වශයෙන් ලස්සනයි කියලා රාග සහිත හැඟීම් ඇති කරවන්න පෙනුන අරමුණ අපි අනිත් පැත්තට හරවගත්තා. සුභ නිමිත්තම අපි කුසල නිමිත්තක් බවට පත් කරගත්තා. අන්න එතනදී වීරිය හා නුවණ සිහිය මෙන්න මේවා භාවිතා වෙන්න ඕන. ඕකට තමයි අපි භාවනා කරනවා කියලා කියන්නේ. දැන් ඒ ටික කරන්න බැරි නම් එන නිමිත්තට නිමිත්ත හඳුනගෙන ඒකට ප්‍රතික්‍රියා කරන්න බැරි නම් අපිට මේ හිත හදාගෙන යන්න බෑ. අපි ඉස්සෙල්ලා උපායක් හැටියට මේ විවිධ අරමුණු මතුවෙන්න තියෙන ඉඩ වළක්වාලමින් අපිට හුරු පුරුදු නිමිත්තක් අපි අරමුණ බවට පත් කරගන්නවා. බුදුරුව වෙන්න පුළුවන්, ඇටසැකිල්ලක් වෙන්න පුළුවන්, ආස්වාස ප්‍රස්වාස නිමිත්ත සති නිමිත්ත වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් කසින මණ්ඩලයක් වෙන්න පුළුවන්, කෙස්ලොම් නියදත් සම්මස්නාරාදී දෙතිස් කුණුප කොටසක් වෙන්න පුළුවන්. මේ කිසියම් නිමිත්තක් හිතට නගාගෙන බාහිර අරමුණු සුභ නිමිති පටිග නිමිති මතුවෙන්ට නොදී කුසල නිමිත්තක් මතු කරගන්නවා. හැබැයි අපි දන්නවා දැන් එහෙම නිමිත්තක් මතු කරගත්තට නූපන් කුසලයේ උපදවා ගත්තට ඒ උපන් කුසලයේම ඒ නිමිත්තම වඩන්න බෑ. මොකද අපේ ඉන්ද්‍රිය වැඩිලා නේ. ඒ කුසල නිමිත්ත යටපත් කරගෙන තල්ලු කරගෙන සුභ නිමිත්තක් එන්න පුළුවන්. පටිග නිමිත්තක් එන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදී අපිට කලබල නොවි කම්පා නොවි ඒකට ප්‍රතික්‍රියා දක්වන්න පුළුවන්. සමහර වෙලාවට ඒක අපිට හොඳ සලකුණක් වෙන්න පුළුවන්. හුඟක් දෙනෙක් මේකට අකමැති. නමුත් අපි මතක තියාගන්න ඕන හැම කළු වලා කුලකම රිදී පාට රේඛාවක් තියෙනවායි කියලා. අපට මේ මතු කරලා දෙන සුභ නිමිත්ත අපේ අසුභ වශයෙන් බලන්න පටන් ගත්තොත් සමහර වෙලාවට අපේ හිත හුඟක් සංසිඳවලා ධ්‍යාන සමාධි මගපල දක්වාම අපේ ගමන වළක්වන්න මතු කළ නිමිත්තම අපට සාධක කරගන්න පුළුවන්. අර එක සාමීන් වහන්සේ නමකට මාර්යා බුදුරුවක් මෙව්වා. මාර්යා බුදුරුවක් මෙව්වා. උන්වහන්සේ මාර්යා මෙව් බුදුරුවම නිමිති කරගෙන රහත් වුණා. පාපී මාර්යා මෙව් මේ බුදුරුව අනේ මේ තරම් කාරුණික නම් සොඳුරු නම්. ජීවමාන බුදුරජාණන් වහන්සේ මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මොනතරම් උන්වහන්සේගේ සුරුව විශිෂ්ට වෙන්නේ නැද්ද, ශාන්ත වෙන්නේ නැද්ද කියලා උන්වහන්සේ ගැන ශ්‍රද්ධාව උපදවාගෙන මාර්යා මෙව රුවම පාදක කරගෙන උන්වහන්සේ රහත් වුණා. ඒ වගේ අපටත් පුළුවන් ඔය මාර්යා මවන රූප ඔය නිමිති හිතේ පහළ වෙන්නේ භාවනා කරන්න වාඩි වුණාම. ඉතින් අර සාමීන් වහන්සේ වගේ ඔබටත් මටත් පුළුවන් ඒ නිමිත්තට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නම් ඒක තමයි භාවනාව. මා කලිනුත් ඔබට මතක් කළා භාවනා කරන්න වාඩි වෙලා කුසල අරමුණම මෙනෙහි කරමින් පවතින්න උත්සාහ කරන්න එපා. ඒක වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අකුසල අරමුණුත් මතුවෙනවා. නිමිති පහළ වෙනවා. එතකොට නූපන්න අකුසලයේ උපන්නා හරි දැන් වුණා. දැන් උපන්න අකුසලයේ වඩන්න බෑ. උපන්න අකුසලයේ දුරු කරන්න ඕන. නාදිවාසේති නොයවසන්න ඕන. පජහති දුරු කරන්න ඕන. විනෝදේති යටපත් කරන්න ඕන. බ්‍යන්ති කරෝති විනාශ කරන්න ඕන. අනභවං ගමේති නැවත නොහට ගන්න බවට පත් කරන්න ඕන. අන්න මට දැන් තියෙනවා යෝනිසෝ මනසිකාරය භාවිතා කරන්න. දැන් අපට තියෙන වැරද්ද තමයි මම බුදුගුණ භාවනාව නම් වඩන්නේ බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කියලා නම් මෙනෙහි කරන්නේ. ඊට ඇර වෙන දෙයක් මෙනෙහි කරන්න වෙනවා නම් ඒක භාවනාවෙන් අතහැරුණා වගේ කියලා හිතෙනවා. එහෙම එකක් නෑ. බුදුගුණ වඩමින් හිටිද්දී ඔබට සොඳුරුයි කියලා දැනුණු ඔබ පිළිගත්ත ඔබම නම් කළ සලකුණු කළ එවඳු නිමිත්තක් ඇතුළතින් මතුවෙන්න පුළුවන්. සුබ නිමිත්ත. කිසිම ගැටලුවක් නෑ ඔබ බුදුගුණ භාවනාව අතහැරුණා කියලා. දැන් ඒ නිමිත්ත එල්ලිලා නිමිත්තේ එල්ලිලා සුබ වශයෙන් බල බල යන්නේ නැතුව සුබ වශයෙන් පෙනුණු තැන තියෙන්නේ මේව නේද? සුබ වශයෙන් පේනවා තමයි. සුබ වශයෙන් පෙනුණත් මෙතන තියෙන්නේ මේවනේ. කෙස් සුබයිද? ලොම් තියෙනවා මෙතන සුබද? නියපොතු තියෙනවා. දත් තියෙනවා, හම තියෙනවා, මස් තියෙනවා. නහරවැල් තියෙනවා, ඇටකටු තියෙනවා, ඇටමිදුළු තියෙනවා. වකුගඩුව තියෙනවා, අක්මාව තියෙනවා, දලබුව තියෙනවා. පෙනහළු තියෙනවා, හද හෘදමාංශය තියෙනවා. බඩවැල තියෙනවා, මහ බඩවැල තියෙනවා. මේ නොපැසුණු ආහාර තියෙනවා, අසුචි තියෙනවා, ඉහමොළ තියෙනවා. පිත් සෙම් තියෙනවා. සරව තියෙනවා, ලේ තියෙනවා, දහදිය තියෙනවා, මේදේ තියෙනවා. කෙල තියෙනවා, සොටු තියෙනවා, මුත්‍ර තියෙනවා. මේවනේ මෙතන තියෙන්නේ. සුබ වශයෙන් පෙනුනාට මේවනේ තියෙන්නේ. අන්න සුබ වශයෙන් පෙනිච්ච දේ යථාර්ථය. යථාර්ථයේ විමසනකොට සුබ සලකුණ නැති වෙලා යනවා. එතකොට අපට නූපන් කුසලයේ උපන්න වෙනවා. උපන් කුසලයේ දුර වෙලා. දැන් කැමති නම් ඒකම වලත හැයි, කැමති නම් ආපහු බුදු ගුණයට යන්න පුළුවන්. ඒ නිසා මෙන්න මේ විදිහේ භාවිතාවක් කරන්න ඕන. ඊළඟට දැන් අපි කිව්වා මේකේ හරිම තැනකුත් තියෙනවා, ඊටාත්ම නිවැරදි තැනකුත් තියෙනවා, ලෝකයට සාපේක්ෂව හරි තැනකුත් තියෙනවා. දැන් සමහරවිට අපි මේ භාවිතා කරන ක්‍රමය අර පඹයට රැවටිලා කරපු කුසලා කුසල මනසිකාරයන් වගේ වෙන්න පුළුවන්. ඒකට ඔබ කලකිරෙන්න එපා. පඹේ ඇති තැනක මිනිසෙක් කියලා රැවටිලා නේද මේවා පහල කළේ. ඒ දැන් ඔතනදී ඔබත් ඒ රැවටීම හිමම තියෙනවා. පඹය ළඟ ඔබත් රැවටිලා තියෙන. දැන් බලන්න අසුබ වශයෙන් හිතපු තැන දැන් සුබ වශයෙන් ඔබට නිමිත්තක් වෙනුණා. බුදුගුණ භාවනා වැඩුවේ, මෛත්‍රී භාවනා වැඩුවේ, ආනාපාන සති භාවනා වැඩුවේ. වඩාගෙන යනකොට ඔන්න ලස්සනට ඉස්සර දැකපු, කතා කරපු, ස්පර්ශ කළපු, ඇසුරු කළ කෙනෙක් නිමිත්තක් හැටියට පහළ වුණා. හිතේම පහළ වුණ සලකුණක්. දැන් ඔබ අන්න පඹයට රැවටිනවා. දැන් හිතේ මැවුණු හිතේම උපන් සිතුවිලි මාත්‍රයක්. හැබැයි දැන් ඔබ මේ දිහා බලන්නේ කවුරු කියලාද? අරයා. ඒ යානේ පුද්ගලයෙක් හැටියටනේ බලන්නේ. දැන් අර පඹේ ඇති තැන මිනිස්සෙක් කියලා දැක්ක එකෙයි ඔය සිතේම සිතුවිලි මාත්‍රයක් පහළ වුණහම අරයා මෙයා පුද්ගලයා කියලා මට මෙහෙම කරපු කෙනා සමහරලාට ද්වේෂය උපදින්න මොළවා. එයා මාත් එක්ක මෙහෙම කටයුතු කරපු කෙනෙක්, ඇසුරු කළ කෙනෙක්. එයා ගැන නොයෙක් ආදරණීය හැඟීම් පහළ වෙන්න පුළුවන්. දැන් ඒ ආදරණීය හැඟීම් හෝ ද්වේෂ සහගත හැඟීම් හෝ පහළ වෙන්නේ පුද්ගලයෙකුට සාපේක්ෂව. දැන් බලන්න ඔබ පුද්ගලයෙක් වශයෙන් දකින්නේ කුමක්ද කියලා. පුද්ගලයෙක් වශයෙන් දැන් තමන් සිතෙන් දැකලා හඳුනගෙන තියෙන්නේ කුමක්ද? පඹයෙක්. සත්වයෙක්, පුද්ගලයෙක්, මිනිසෙක් නොවුණු තැනක මිනිසෙක් උපදවාගෙන නැද්ද උතන? මේක තමයි අපිට විදර්ශනාවටත් ඕන කරන්නේ. දැන් බලන්න හොඳටම හඳුනගන්න. තමන්ම හොඳ නිමිත්තක් සලකුණක් හිතට අරගෙන මේ මගේම හිතේ උපන් මේ සිතුවිලි මාත්‍රයට රැවටෙනව නේද මම? ඔන්න සංඥාව මිරිඟුවක් කියලා කියන අදහස, විඥානයේ මායාවක් කියන අදහස ප්‍රත්‍යක්ෂ වෙනවා. සංඥාවට බුදුහාඳුරු මොකද්ද උපමා කළේ? මරීචි කූපමා සංඥා. සංඥාවට කිව්වේ මිරිඟුවක් වගේ කියලා. මිරිඟුව කියන්නේ මොකද්ද? වතුර වගේම පේනවා. හැබැයි වතුර නම් නෙමෙයි. දැන් බලන්න, එයා වගේම පේනවා. හැබැයි එයා නම් නෙමෙයිනේ. නේද? එයා වගේම පේනවා. එයා නෙමෙයි. ඊළඟට විඥානයේ මායාකරුවේ විඥාකාරයා අපේ ඇස් බැඳුම් ඇස් බැඳලා නැති දේවල් මවා පෙන්නනවා. අපිට පේනවා ඇත්ත වගේමයි. මහා පුදුම විස්මිතයි මේ මිනිස්යාගේ ක්‍රියාකාරකම් කියලා. හැබැයි විඥාකාරයාගේ විඥාව මොකද්ද කියලා දැකගත්තොත්, විඥාව දැකලා සතුටු වෙන අපි මෝඩයෝ කියලා දකිනවා, තේරුම් ගන්නවා ඒ ඇත්ත දකින කෙනා. හැබැයි මේ විඥාන මායාකාරයට පුළුවන් ඕනම දෙයක් ඒ විදිහටම මවලා පෙන්වන්න. දැන් බලන්න, අතීතේ ඔබ පාසල් ගිය ඒ පාසල දැන් සිහි කරන්නකෝ. කිසිම වෙනසක් නැතුව එදා තිබිච්ච විදිහටම අදවත් කාටවත් දකින්න බෑ. එදා තිබිච්ච විදිහට මේ ගොඩ නැගිලි ටික, ඒ ගහකොළ, ඒ මල් පඳුරු, ඒ තාප්ප, ඒ පාරවල්, ඒ ළමයි, දැන් ඔක්කොම ටික හදලා දෙනවා. මහ පුදුම විඥාකාරයෙක් මෙයා. දැන් බලන්න, අපි අර පඹයෙකුට රැවටුණා කියන තැනයි මේ රැවටීමේ වෙනසක් නෑ. ඔන්න ඔය රැවටීම මත කුසල් අකුසල් දෙකම කරන්න පුළුවන්. අපි භාවනාවේදී ඒක ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන. ඒක තමයි අපි කිව්වේ, දැන් ඔය විදිහෙන් ඔය මායාකාරය මවල පෙන්වන්න පුළුවන්. ඔය මිරිඟුව පේන්න පුළුවන්. දැන් ඒ අරමුණ දැක්කහම පුද්ගල භාවයෙන්ම අපි බාරගෙන පිළි අරගෙන ඒක ලස්සනයි, හොඳයි, මට අයිති කරගන්න නැත්තම් හොඳයි කියලා හිතෙන්නත් පුළුවන්. තියන්න හොඳ නැහැ, ඕක මරලම දාන්න ඕන, විනාශ කරලම දාන්න ඕන කියලා ද්වේෂිත උපදින්නත් පුළුවන්. අර පඹයා ඇති තැන මිනිසයා දැක්ක කෙනා වගේම. දැන් බලන්න, ඔබත් ඔබේම හිතේ උපදින ඒ බඳු මිරිඟුවට, ඒ බඳු විඥාන මායාකරුගේ නිපෙයුමට රැවටිලා ඔබ කොච්චර කොච්චර සරාගී වෙලා තියෙනවද? ඔබ කොච්චර ද්වේෂයේ උපදවාගෙන රැ නිදි නොලබා දුක් විඳලා තියෙනවද? කවුද ඔබව රැවටලා තියෙන්නේ? ඔබ ඔබටම රැවටිලා. දැන් ඔබ ඔබටම රැවටෙන තැන ඔබට පුළුවන් එතනින් මේ රැවටීම දුරු කරගන්න. සුභ වශයෙන් පේන තැන අසුභ වශයෙන් බලන්න පුළුවන්. පටිඝ වශයෙන් පේන තැන මේ පුද්ගල භාවයෙන් දකින්නේ කොහොමද? මෛත්‍රී වඩන්න පුළුවන්. ඉතින් ඒවට විවිධ ක්‍රම තියෙනවා. ද්වේෂයේ තරහව ඇති වුණාම බලන්න, පුද්ගල භාවයෙන් ගන්න කමක් නැහැ. අරගෙන හිතන්න, මෙයා මට කළේ මේ වැරද්ද. එයා එක වැරද්දක් කළා ඇත්ත. හැබැයි ඒ වැරද්ද ගැනම නෙමෙයි සිහි කරන්න ඕන. බලන්න එයා මට හොඳ දේවල් කොච්චර කරලා තියෙනවද? මට උදව් උපකාර වෙලා ළඟින් ඉඳගෙන සමීපයේ ඉඳගෙන මට කොච්චර පිහිට වෙලා තියෙනවද කියලා දැන හඳුනගත්ත හමු වෙච්ච කාලේ ඉඳලා. හිතාගෙන හිතාගෙන යනකොට එකතු කරන්න දැන් මොනවද එයා මට කළ හොඳ දේවල්. එකතු කරගෙන යනකොට ඔන්න ඔබට කරපු උදව් උපකාර සිය ගාණක්. ඔබට කළපු වැරදි එකයි. ඔබ කොච්චර අකෘතඥද කියලා තේරෙනවා. මෙච්චර හොඳ කළ මිනිස්සයාට මම මේ එක වරදක් කළා කියලා මේ මිනිහට වෛර කරනවා නම්, ක්‍රෝධ වෙනවා නම්, කෝප වෙනවා නම්, වෙන් වෙන්න දුරස් වෙන්න හදනවා නම්, පාගා දමන්න හදනවා නම් මමම නේද වැරදි? මෙච්චර හොඳ දේවල් කරලා තියෙද්දි මේ එක දෙයකට මම මෙහෙම කරන එක වැරදි නේද? අන්න හොඳ පැත්ත, එයාගේ හොඳ පැත්ත වැඩියෙන් බලනකොට, එයා කළ හොඳ දේවල් ගැන හිතනකොට අපිට තරහව පවත්වන්න බෑ. ඊළඟට බලනවා, අද මෙහෙම මට වෛර කළාට, ක්‍රෝධ කළාට, ඊර්ෂ්‍යා කළාට, මගෙන් පළිගන්න හැදුවට, අනේ පෙර සංසාරේ මට අම්මා වෙලා ඉන්නේ නැති, මට දෙතන කිරිපෝමින් මාව හුරුතල් කරන්නේ නැති, මගේ මල මුත්‍ර අත ගාමින් මාව පිරිසිදු කරන්නේ නැති, මේ බුදුහාමුදුරු දේශනා කළ අම්මා නොවුණු කෙනෙක් නෑ, මේ පෙර ආත්මේ මට අම්මා වෙලා හිටි කෙනෙක්, කොච්චර සෙනෙහස දැක්වද, කොච්චර ආදරය කළාද, ඉතින් ඒ ආදරයේ සෙනෙහස මට ගොඩාක් වටිනවා. ඉතින් මේ පුංචි වැරද්දට වඩා අන්න අතීත හිතයිසී භාවයන් ගැන හිසිහි කරලා තරහව කෝපය නැති කරගන්නවා. ඊළඟට කල්පනා කරනවා, අනේ මේ මිනිස්සයා දැන් මේ තරහව වෛරය ඇති කරගෙන, මේ හිත දූෂිත කරගෙන, මේ දූෂිත හිතින් කරන්නේ මොනවද මෙයා දැන්? අනුන්ට වෛර කරනවා, අනුන්ට ක්‍රෝධ කරනවා, අනුන්ට ඊර්ෂ්‍යා කරනවා, අනුන්ගෙන් පළිගන්නවා. දැන් මේ කරන්නේ මොනවද? කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. මේ කර්මයට විපාක විඳින්නේ කවුද? ලෝකෙ වෙන කෙනෙක්ද? මෙයාමයි විඳින්නේ. කොහෙද මේවට විපාක විඳින්නේ? තිරිසනෙක් වෙයි, නය පොළඟෙක් වෙයි, යකෙක් රාක්ෂයෙක් වෙයි, නපුරු ප්‍රේතයෙක් වෙයි, අවීචයේ පැහෙන මහ ගිනිදැල් මැද, ලෝධියේ පැහෙන මහ නිරිසතෙක් වෙලා උපදිනවා නේද? අනේ මේ මහ විපතකට යන්න නේද මේ මිනිස්සු හදන්නේ කියලා අන්න එයාගේ අර පැත්ත බලනකොට අපේ ද්වේෂය අපි නිවා ගන්නවා, අපි සංසිඳෙනවා, මමත් නිවෙන, ඌත් නිවෙනවා. ඒ විදිහට පුද්ගල භාවයෙන්ම අරගෙන ඒ දේශේ සංසිඳවා ගන්න වරදක් නැහැ. හැබැයි මතක තියාගන්න ඕන මෙතන වැරද්දක් තියෙනවා කියලා. අවිජ්ජාපච්චය අසංකාරා. මේක නිවැරදිම තැන නෙමෙයි. නමුත් මම ඉන්න තැන ඉස්සෙල්ලා නිවැරදි කරගෙන ඉන්න ඕන. ඉන්න තැන වඩාත් හරි දේ පැත්තට මම හැරෙන්න ඕන. ඒ නිසා මම මේ සුභ වශයෙන් බලන තැන, පටිඝ වශයෙන් පේන තැන, මං එතන නිවැරදි කරගෙන මං ඉස්සෙල්ලා කුසල පැත්තට එන්න ඕන. අකුසලේ අතහැරලා කුසලයට එන්න ඕන කියන නුවණ ඇතිව වඩන්න. හැබැයි නිවනම නිතරම මතක තියෙන්න ඕන, මම මේ පඹයට රැවටෙනවා. රැවටිලයි මේ කුසලයේ අකුසලයේ දෙකම වඩන්නේ. මෙතන අවසානේ නෙමෙයි, කෙලවර නෙමෙයි. මෙන්න මේ පඹයා ඌ තැන මොනවද තියෙන්නේ? පඹයා ඇති තැන මොනවද තියෙන්නේ? පඹයා පඹයා හැටියට දැනගත්තොත් තමයි මේ පුද්ගලයා සත්වයා කියන දෘෂ්ටියේ මිදෙන්නේ. ඒ දෘෂ්ටියෙන් මිදුනොත් තමයි මට මේ සුභ වශයෙන්, පටිඝ වශයෙන්, බලන්න නොවෙන්නේ. ඒ නිසා මට එහායින් යන්න තැනක් තියෙනවා, බලන්න තැනක් තියෙනවා, බැලිය යුතු පරම ඇත්තක් තියෙනවා. හැබැයි ඒ ඇත්ත බලන්න බෑ මෙතන රැවටෙන ගමන්. මේ මගේම සිතුවිලි වලට, මේ ඡායාවට, මේ මිරිඟුවට, මේ මායාවට රැවටෙද්දි එහායින් තියෙන ඇත්ත බලන්න බෑ. ඉස්සෙල්ල මම මෙතන තියෙන මහා වැරද්ද නිවැරදි කරගන්න ඕන. ඒ නිසා මං සුභ වශයෙන් පෙනෙන තැන අසුභ වශයෙන් බලනවා. පටිඝ වශයෙන් පෙනෙන තැන මෛත්‍රී සහගතව බලනවා. ඒ නිමිති මම කුසල නිමිති බවට පත් කරගන්නවා කියන අදහස, උනන්දුව, ඕනකම, කැපකිරීම මේ වැඩපිළිවෙලේදී තියෙන්න ඕන. මොකද අපි නුවණයි වඩන්නේ. එතකොට මේක නිමාවක් අවසානයක් නෙවෙයි. දැන් අපි දැක්කාර නිමිත්තේ අර උපමාවේදී එහ කනනාසයේ දිවකය අනිත්‍යයි කියලා බලන මානසිකාරයකුත් තිබුණා. ඒකත් වැරදුණා. එයි මිනිස්සෙක් නැති තැනක මිනිසෙකුගේ එහ කනනාසය බැලුවේ. ඉතින් අද දවසෙත් අපේ රටේ මේ ලෝකෙ බොහොම ව්‍යාප්ත වෙන භාවනාවක් තියෙනවා, අනිත්‍ය භාවනාව. ඔය අනිත්‍ය භාවනාවත් ඔතනටම තමයි වැටෙන්නේ. ඒක ඇති නිවනක් හෝ නිවන් මගක් හෝ ඒ ක්‍රමයේ තුල බලාපොරොත්තු වෙන්න එපා. ඒ තුලත් තියෙන්නේ වැරදීමක්මයි. ඒකේ කුසලයක් තියෙනවා. හැබැයි විපාක පිණිස හේතු වෙන, නිවන පිණිස, කර්මක්ෂය පිණිස පවතින වැඩපිළිවෙලක් නෙමෙයි ඒ අනිත්‍ය භාවනාවත්. ඒ තුලත් ගොඩ නැගෙන්නේ කුසල මානසිකාරයක්, පුඤ්ඤාවිසංකාරයක්ම පමණයි. මොකද අපි දැනගෙන නෙමෙයි ඒ භාවනාව වඩන්නේ. හොඳ ලස්සන සිදුවීමක් තියෙනවා ජාතක පොතේ. අපේ බෝධිසත්වයන් වහන්සේ මහා නුවණැති ආත්ම භාවයක ඉපදිලා ගංගානං ගම්ග සමීපෙහි අසපුවක වාසය කළා. ඔය ගඟ ඉහළින්ම තවත් මහා නෙනවත් තවුස්වරයෙක් වාසය කළා. එතුමාට ආරංචි වුණ මේ බෝසත් පඬිතුමාගේ නුවණ පිළිබඳව කීර්තිය. එයා හිතුවා වාදයක් කරලා මෙයාව පරාද කරලා මගේ කීර්තියම ලෝකේ පතුරවා ගන්න ඕන කියලා. හිතලා ගඟ දිගේ දවසක් පහලට පිරිසක් එක්ක ආව වාදයට. බෝධිසත්වයන් වහන්සේ බොහොම නිහඬයි. උන්වහන්සේ මේ වැඩිහිටි තවුස්වරයාට වැඳ නමස්කාර කරලා පාදෝණය කරලා අසුන් පිළියෙල කරලා වාඩි කරවලා පෙන් භාජනයක්, පෙන් කෙණ්ඩියක් අතට අරගෙන, ස්වාමීනි ගඟෙන් පෙරාගත්ත පැන් ටිකක් වළඳන්න කියලා පැන් කෙන්ඩිය අතට දුන්නා. වාදයට නෙමේ මෙතුමා ආවේ. ඉතින් එතුමා පැන් කෙන්ඩිය අතට නොගෙන මහනවා, "එගොඩ ඉවුරද ගඟ, මෙගොඩ ඉවුරද ගඟ, මැද ගලන වතුරද ගඟ" කියලා ප්‍රශ්නයක් ඇහුවා. අපිට නම් උත්තර දී ගන්න බැරි වේවි. බෝධිසත්වයන් වහන්සේත් වහාම ප්‍රතිප්‍රශ්නයක් ඇහුවා. "එගොඩ ඉවුරද ගඟ නොවන කල, මෙගොඩ ඉවුරද ගඟ නොවන කල, මැද ගලන ජලයේද ගඟ නොවන කල, උඹ ගඟ කියන්නේ මොහොකටද" කියලා ඇහුවා. අර වාදයට ආපු පඬිතුමාට මුකුත් කරගන්න දිහක් නැතුව බෝසත්වයන් වහන්සේ ළඟ වැඳ වැටිලා මේකට උත්තර ඇහුවා. ඒ වගේ අපි ඇහැ අනිත්‍යයි කියලා කියනකොට ඇහැ ගැන දැනගෙන ඉන්න ඕන. ඇහැ කියන්නේ මොකද්ද කියලා. දැන් අපි ඇහුවොත් හමද ඇහැ, සිවියද ඇහැ, මසද ඇහැ, නහරද ඇහැ, ස්නායුද ඇහැ, ලේද ඇහැ, කබකඳුළුද ඇහැ, සෛලද ඇහැ, පරමාණුද ඇහැ, ධාතුවද ඇහැ, හම ඇහැ නම් හැම තැනම ඇස්, සිවිය ඇහැ නම් හැම තැනම ඇස්, මස ඇහැනම් හැමතැනම ඇස්. ලේ නහර ඇස්නම් හැමතැනම ලේ නහර ඇස් තියෙන්න ඕන. සෛල ඇස්නම් හැමතැනම සෛල ඇස් වෙන්න ඕන. ස්නායු ඇහැනම් හැමතැනම ස්නායු තියෙනවා. ඇස් වෙන්නේ නැහැ. පරමාණු ධාතු ඇස්නම් හැමතැනම පරමාණු ධාතු තියෙනවා. එහෙනම් හැම ඇහැ නොවන කල, මස ඇහැ නොවන කල, සිවිය ඇහැ නොවන කල, ලේ ඇහැ නොවන කල, කබ කඳුළු ඇහැ නොවන කල, ස්නායු ඇහැ නොවන කල, පරමාණුව ඇහැ නොවන කල, සෛල ඇහැ නොවන කල, ධාතුව ඇහැ නොවන කල, අනිත්‍යයි කියන ඇහැ කුමක්ද? අනිත්‍යයි කියලා බලන ඇහැ කුමක්ද කියලා අපි නොදැනනම් ඇහැ අනිත්‍යයි කිව්වේ ඒක ගිරවුන් කියන්නක් මෙන් කරන ප්‍රකාශනයක් වෙනවා. ඒ නිසා ඒ තුල අපි අරුත් ගැඹුරෙන් විමසාගෙන මේ අනිත්‍ය දැක්කොත් රාහුල හාමුදුරු රහත් වුණා වගේ හැමෝටම රහත් වෙන්න පුළුවන් ඒ නුවණ ඇතුව ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගත්තොත්. ඒ නිසා අපි හොයන්න ඕන දැන් මෙන්න මේ ලෝකය තුල ලෝකයට සාපේක්ෂකව ඉස්සෙල්ලා අපේ කුසල හිත රැක ගන්න හැටි, වැඩි දියුණු කර ගන්න හැටි. දැන් මේ නිදර්ශන තුලින් අපි පැහැදිලි කළා. ඊළඟට අපිට බලන්න වෙනවා ඒ ලෝකෝත්තර වූ නිවනට සාපේක්ෂක යෝනිසෝ මනසිකාරය මොකද්ද කියලා. ඒක අපට ඉදිරියේ අපහු තුන්වෙනිදා පොහොය දින වැඩසටහනේ දෙනවා. ඒ දවස පුරාවට ඒ යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව කතා කරන්න අපි අදහස් කරනවා. මොකද කාලය බොහොම ටිකයි තියෙන්නේ අපිට තව. ඒ නිසා අද දවසේ අපි මේ කතා කළ ටික තුල අපි මහන්සි ගත්තා නිමිත්ත හඳුනගන්න. නිමිත්ත කියන්නේ මොකක්ද? නිමිත්තට සාපේක්ෂකව අපි කළ යුත්තේ කෙබන්තක්ද කියන. ඉතින් මේ අදහස් ටික හොඳට තේරුම් ගත්තා නම් අපට පුළුවන් මේ ජීවිතය තුළ ලෞකික කුසලය පුඤ්ඤාභි සංඛාර වෙන්න පුළුවන්. ඒ මත අවිද්‍යාව මූලික වෙලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අපුඤ්ඤාභි සංඛාරගත වෙනවට වඩා හොඳයි නේ පුඤ්ඤාභි සංඛාරයට යන එක. ඒ නිසා අපි ඉස්සෙල්ලා පව් දුරු කරලා කුසලයේ වඩන ප්‍රතිපදාවනේ බුද්ධ අනුශාසනාව. ඒ නිසා අදම පටන් ගන්න මෙන්න මේ නිමිති මේ සලකුණු දකින හැම වාරයකම ඒ නිමිත්තට සාපේක්ෂක වෙන්න වෙනවා අපේ නොදනුවත්කම නිසා. ඒ සාපේක්ෂක වෙන තැන වඩාත්ම නිවැරදි තමන්ට අනුන්ටත් මෙලවත් පරලවත් හිත සැප පිණිස පවතින්නේ කොහොම මෙනෙහි කරොත්ද කියන හඳුනා ගැනීම කරන්න අන්න ඒ තුල යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව වැටහීමක් ඔබට ලබන්න පුළුවන්. යමක් යම් නිමිත්තක් සලකුණකට සාපේක්ෂක වෙන තැන අකුසල පැත්ත රාගයේ ද්වේෂයේ වැඩෙනවා නම් නූපන්න අකුසල් උපදිනවා නම් උපන් අකුසල් වැඩෙනවා නම් ඒ අයෝනිසෝ මනසිකාරයේ බව හඳුනාගෙන ඒක අත්හරින්න. ඒ පැත්ත අත්හරිමින් කුසල මනසිකාරයේ භාවිතා කරන්න. එතකොට එයම නූපන් කුසලයේ උපදවන, උපන් කුසලයේ වඩන, නූපන් අකුසලයේ දුරු කරන, උපන් කුස අකුසලයේ බැහැර කරවන ප්‍රතිපදාව වේවි. ඉතින් එබඳු ප්‍රතිපදාවකින් ජීවිතය මෙහෙවන්න ගෙවන්නට ඔබට ආශිර්වාද කරමින් අපේ අනුශාසනාව අදට මෙයින් නිමාවටපත් කරනවා. හැම දිනාට තෙරුවන් සරණයි. අද දවසේ අපි හැම දිනාම තිසරණගත සීල සමාදානයෙන් තුනුරුවන් වන්දනාවෙන් සම්බුදු පූජාවෙන් භාවනාවෙන් ධර්ම මනසිකාරයෙන් ධර්ම ශ්‍රවණයෙන් අපි උදාර කුසල් සිත් උපදවා ගත්තා. මේ හැම කුසලයක්ම හැම පින්කමක්ම විශේෂයෙන් අද දවසේ නායකත්වයේ දරන ජයම්පති සේනානායක මහත්මාණන්ගේ ජන්මදිනයේ සිහිපත් කරන දවසේ නදීශානි නොනා මහත්මියට අනුකි දයාබර දියණිය ඇතුළු හැදුවැඩු ගුරු දෙමාපියන් ප්‍රධාන කොට ඇති අපි හැම දිනාටම ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදාකාලික සැපගෙන දෙන උතුම් නිර්වාණ සාන්තිය පිණිස මඟ කියා දෙන කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසම මේ පින මේ මොහොතේ පටන්ම හේතු උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමි. මතු යම් දිනක බුදු පදවියට පත්වලවක් සනසන ආර්ය මෛත්‍රී නාත මෙත් බෝසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය ශාසන මාමක උපකාරක පින් කැමැති දෙවියන්ටත් මේ පුණ්‍ය භූමියට තම තමන්ගේ ඉඩ කඩන් වතු පිටි ව්‍යාපාර ආදියට මේ පළාතට මේ රටට අධිග්‍රහිත පින් කැමැති දෙවියන්ටත් පින් අයිති වේවා දිව ඉසුරු වැඩි දියුණු වේවා පතන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමි. අද දවසේ දායකත්වයේ දරන ජයම්පති සේනානායක මහත්මයාණන් නමින් මිය පරලෝකීය කුල පරම්පරාගත යම්තාක් ඥාතිතයිසීන් වේනම් ඒ හැම දිනාටමත් නදීශානී නොනා මහත්මිය නමින් කුල පරම්පරාගතව මේ පරලෝකයේ යම්තාක් ඥාතිතයිසී වේනම් ඒ හැම දිනාටමත් මේ පින් අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සසර ගමන නිමා කොට ශාන්ත නිවනින් සැනසෙත්වායි සාදු කියලා පුණ්‍යානුමෝදනා කරමු. විහාරගණයේ අපවත් වී වදාළ සියලු ස්වාමීන් වහන්සේලාටත් මේ පුණ්‍ය භූමිය ගොඩනගා අපට නිවෙන්නට සැනසෙන්නට බිමක් ඇති කළ ඒ රැක බලාගෙන මේ දක්වා කටයුතු කොට මිය ගිය හැම දෙනාටමත් ඔබ අප හැම දෙනා නමින් නැසී මිය පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි හැමටත් මේ පින් අයිති වේවා සසර ජීවිත සුවපත් වේවා දුක් පිරි සංසාර ගමන නිමා කොට ශාන්ත නිවෙනින් සැනසෙත්වායි සාදු කියලා මිය පරලෝකයේ ඥාති වර්ගයාට පුණ්‍යානුමෝදනා කරමු සාදු නාදී. ඒ වගේම අද දවසේ ජන්මදිනයේ සමරන ජයම්පති සේනානායක මහත්මාණන් මේ වෙලාවේදී විශේෂයෙන් අපි මතක් කළ අපේ විශේෂ අරමුණ බලාපොරොත්තු වෙන්න ඕන අපට සෙත් පතා ගන්නවටත් වඩා මාවාද වගේ දවසක මහා දුකක් විඳ දරාගෙන මේ ලෝකයට බිහි කළ මගේ රත්තරන් අම්මා මේ ලෝකයේ තුල මාව ගොඩනගන්නට මේ තැනට ගේන්නට මහ වෙහෙසක් දරුව මගේ දයාබර පියා මම මේ වෙලාවේදී ආදරයෙන් සිහිපත් කරලා දෙපා ළඟ වැඳ වැටිලා ආශිර්වාද ලබන්නට තරම් මා මේ මොහොතේ අසමත් වුණත් මනෝමයෙන් සිතින් මං ඒ දෙමාපියන්ගේ පාමුල වැටිලා මම මේ කළ පින ඒ අම්මා තාත්තට අනුමෝදන් කරනවා. ඒ අම්මා තාත්තා දිගාසිරි ලබත්වා නිදුක් නිරෝගී සුව සලසා ගනිත්වා කියලා සාදු කියලා පළමු කොට ආශිර්වාද කරමු. ඒ වගේම ඒ ආශිර්වාද ලබන ඒ පින් අනුමෝදන් ලබන ඒ ආදරණීය මව්පියන්ගේ ආශිර්වාදයට සම ආශිර්වාදයක් දරුවන්ට තව ඇත්තේ මේ ලෝකේ දරුවෙකුට අම්මගෙන් තාත්තගෙන් ලැබෙන ආශිර්වාදයට සම ආශිර්වාදයක් ලැබෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේගෙන් පමණයි. ඉතින් ඒ ලෝකේ විශිෂ්ට උත්තම ආශිර්වාදයේ දෙමව්පියන්ගෙන් ලැබීමෙන් මේ මොහොතේ මව්පියන්ගේ ආශිර්වාදය කොතැනක සිටියත් අපට තමන්ට ආශිර්වාද කරමින් ඒ මව්පියන්ගෙන් සැලසෙන ආශිර්වාදයත් මේ ධර්ම දානයේ සම්බුදු පූජාවන් තුලින් ධර්ම ශ්‍රවණේ තුලින් මතු කරගත් කුසල පුණ්‍ය සම්පත්තීන් තුලින් තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් අපට ලැබෙන සියලු ආශිර්වාදයන් හේතු කරන කොටගෙන මගේ ජීවිතයේ යහපත් වේවා සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා දිගාසිරි ලබත්වා තව තවත් බොහෝ කුසල ධර්මයන් පුණ්‍ය ධර්මයන් වඩන්න මේ පිණිද මට මේ මොහොතේ පටන්ම හේතු උපනිශ්‍රය වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේ මේ නෝනා මහත්මිය ඒ චූටි දියණියන් ඇතුළු ඒ පවුලේ හැම දෙනාටමත් මේ ධර්ම ශ්‍රවණය කළ මේ සාමීන් වහන්සේලා ඇතුළු ඔබ අප හැම දෙනාටත් අපේ පවුල්වල සෑම සියලු දෙනාටමත් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුරුවන්ගේ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් පින් අනුමෝදන් වූ බුද්ධ බෝධිසත්වයන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සියලු යහපත සියලු ශාන්තිය සියලු සහනේ සැනසිල්ල උදා වේවා. දෘශ්‍යමානව අදෘශ්‍යමානව උපදින නවග්‍රහදීන්ගෙන් ලැබෙන්නේ යයි කියන එබඳු දෝෂයන් හෝ අනවින බන්ධන ස්වා කටවා වූ ආදීන් යක්ෂ ප්‍රේත පිසාච කුම්භාණ්ඩ නාග ගාන්ධර්ව ආදීන්ගෙන් කර්ම විපාකයෙන් අනුන්ගේ උපක්‍රමයෙන් තමන්ගේම විසම පැවැත්මෙන් ඍතු විපර්යාසයෙන් වාපිත්සෙම් ආදීන් හටගන්න සියලු දෝෂ රෝග දුරු වී සියලු යහපත සියලු සාන්තිය සැලසේවා. සියලු සම්මියක් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටු වේවා. සසර සරණාතුරු නරකාදී දුකති බයකට සාපිපාසාදී දුකකටද නොපැමිණ දුරු ජනසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මඟට කුසල් මඟට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලබන උතුම් නිවන් සුව කල් නොයවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩං තී ආයුවං නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු.